Honorable Dr. Tilak Rajapaksha, you have 6 minutes.
Garu Mulasanaruda Mantritumani, Maitane, Sri Lanka, Sauke Padatia Kelakiane, Jatika Pratipatiak Mata, Visesak and Danumaha Taksha and Danuma Teka, Sangvidanatmak Israhatana, Gamana, Tainsa, Vaidhi Vidya Kelakiane, Dinendina Vinasena, Kalava, E. Vinasena, Dinendina Vinasena. නමුත් දැනුම ඒ තාක්ෂණය අපි එකතු කරගත්තේ නැත්නම් ඒ රටේ මම හිතන්නේ සෞඛ්‍ය ආපස්සට යamak වෙනවා. ඒ නිසා මම හිතන්නේ රටේ ඉන්න සෞඛ්‍ය ඇමතිවරයෙක්ගේ වගකීම තමයි ඒ විශේෂඥ දැනුම එකතු කරගෙන ඒ වැඩසටහන සාර්ථකව ඉස්සරහට ගෙන යන එක. අපි උදේ ඇහුවා සමහර වෙලාවලට ගිය වසරවල හදවත් බද්ධ කිරීම, අවයව බද්ධ කිරීම වගේ දේවල් වගේම මැලේරියා නවජන්ම පිටගැස්ම දරුවාගේ මවට සිෆිලිස් තත්ත්වයේ බෝ වෙන එක වළක්වා වුණා කියලා සහතික ගත්තා කියලා. ඇයිද රීට කලින් අපේ පොලියෝ ගලපටලය කක්කල් කැස්ස සරම්පු වගේ දේවලුත් අපි මේ රටෙන් තුරන් කරපු සෞඛ්‍ය පද්ධතියක් අයිතිකාරයෝ එතකොට ඕනම කෙනෙක් ගිහිලා ලෝකයේ ඉදිරියේ සහතිකයක් ගත්තර මට ඇත්තරම කියන්න ඕන උනේ මේකේ නියම වටිනාකම යන්නේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඉස්සරහට aran යන ජාතික වසංගත රෝග විද්‍යාංශයේ විද්‍යාඥ දැනුම සහ ඈත පිටිසර ගම්මානවල ඉන්න අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මිඩ්ඩම් මිස්ලා PHI මහත්වරු මම MOH කෙනෙක්ට අවුරුදු 7ක් වැඩ කරලා තිනේ මම හොඳටම දන්නවා මම වැඩ කරන කාලේ මගේ ආයතනයේ තිබ්බ ඉන්වෙන්ටරි පොරවක් ඇයිද කියලා ඇහුවාම ඉස්සර මිඩ්වයිෆ් මිස්ලා PHI මහතුරු කැලේට ගිහිල්ලා දර කපල කටුතම්බල තමයි මේ එන්නත් විදලි වෙලා මේ ලෙඩ රෝග නැති කරන තත්ත්වය ඇල් තිනේ ඒ නිසා මේක අවුරුදු 20 30 ගාන 40ක් ඉස්සරහට ආව දෙයක් ඒ නිසා කවුරු හරි ඉන්න කාලෙක ඒකේ ගෞරවය ගියට කමක් නැහැ අපි ඒකට කුහක වෙන්නේ නැහැ හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මේකට දහඩිය මහන්සිය ශ්‍රමය කැපකිරීම කරපු ඈත පිටිසරවල ඉන්න කට්ටිය ඉන්නවා කියලා එල්ලා සමහර කාලවල ඒගොල්ලෝ එන්නත් විදින්න ගිහිලා තිබ්බේ මිඩ්වයිෆ් මිස් PHI මහත්තයා ෆුඩ් සයිකලේ තියාගෙන. ඒ නිසා අපි ඇමතිතුමිය ඉන්න වෙලාවෙම ඉල්ලනවා අම්පාර වගේ ප්‍රදේශවල සෞඛ්‍ය අපේ MOH කාර්යාලවල තියෙන වාහන අඩුපාඩුකම් අපි ඉස්සරහට පරිමහන්න ඕනේ. මොකද අපි එහෙම දුෂ්කර ගමනක් ගිහලා තමයි මේ වගේ තැන් වලට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මම අද මෙතනදී කියන්න ඕනේ විපක්ෂයේ පැත්තෙන් නිතරම එනවා සමහර වෙලාවට මේ ලොක්ඩවුන් කතා, PCR කතා, ඇන්ටිජන් කතා, වැක්සින් කතා. මම හිතන්නේ අද දවසේ අපේ සෞඛ්‍ය ඇමතිතුමියට අභියෝගයක් දුනා මේ වැක්සින් ගැන කියන්න කියලා. හැබැයි හිටපු වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැටියට මම කියන්න කැමතියි. අපිට ඕන විදිහට වසංග මේ එන්නත් වැක්සින් මේ ලංකාවට ගෙනලා මිනිස්සුන්ට දෙන්න බෑ. සෞඛ්‍යයට වගකීමක් තියෙන මිනිස්සුන්ගේ ආරක්ෂාව. සාමාන්‍යයෙන් ඕනම රටක මේ වගේ වෙලාවක වසංගත තත්ත්වවලදී බහුජාතික සමාගම් විශාල මුදල් වියදම් කරලා වැක්සින් අත්හදා බැලීම් කරනවා. ඔවුන්නේ අත්හදා බැලීම් කරද්දී තමන්ගේ රටේ තියෙන ඖෂධ නියාමන අධිකාරියේ පදිංචි වෙන්න ඕනේ. ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ගේ රටේ ඉන්න මිනිසුන්ට සෑහෙන ප්‍රමාණයට 20-30000කට නෙවෙයි ඊට වැඩි ප්‍රමාණයකට මේක අත්දැක බලලෙවරලා ඒගොල්ලෝ යම් කිසි තත්ත්ව සහතිකයකට එන්න ඕනේ. ඒක සාර්ථක වුණාට පස්සේ තමයි WH එක එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රී ක්වොලිෆිකේෂන් සර්ටිෆිකේට් එක ගන්න ඕනේ වෙලා. එහෙම වුණාට පස්සේ තමයි ලෝකයේ අනිත් රටවල වලට මේක හොඳයිද නැද්ද කියලා අපිට ඒක තීරණ කළා දෙන්න පුළුවන් වෙන්නේ. එන්නතක් හඳුන්වා දීමේ ප්‍රධාන කාරණා තුනක් බලපානවා. එකක් තමයි efficiency එක, සඵලතාවය. ඒ කියන්නේ වෙලා ඒ එන්නතෙන් සුව වීම ලෙඩ රෝගේ පාලනය වීම සහ බෝ වීම පාලනය කියන එක වෙලා. හැබැයි ඒක විතරක්
හරියන්නේ නැහැ.
ඒ වගේම විතරක් තමයි අපි ආරක්ෂාව බලන්නත් ඕනේ වෙලා. ලෙඩේ හොඳ වුණා කියලා නෑ ඒකෙන් වෙනින් සංකූලතාවොත් ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි 2017 ඩෙන්ගි වසංගත තත්ත්වෙදී ලංකාවේ 180,000ක් වාර්තා වෙලා රෝගීන් 400ක් මරණ 400ක් වාර්තා වෙද්දී ප්‍රංශයේ සනෝෆි ඇෂා කියන සමාගම එන්නතක් නිර්මාණය කරා. ඒගොල්ලෝ ලංකාවට ආරාධනා කරා මේක බාරගන්න කියලා. හැබැයි පිලිපීනේ බ්‍රසීල වගේ රටවල් මේක බාර අරගෙන ඉවරලා එන්නත විදලා අවසාන වශයෙන් පිලිපීනේ ළමා මරණ අනුපාතිකේ බොහෝ ඉහළට ගියා. ඒකට විශේෂඥ කණ්ඩායමක් ගියා මම හිතන්නේ ලංකාවේ ඩොක්ටර් හසිත් තිසරවයි කට්ටියක් ගියා. ඒකෙදි හොයාගත්ත දේ තමයි ඇන්ටිබොඩි ඩිපෙන්ඩන්ට් එන්හැන්ස්මන්ට් කියන එක. ඒ කියන්නේ ප්‍රතිදේහ හැදුනට පස්සේ ඇත්තටම වෛරස් එක ආව වෙලාවේ ඒ වෛරසයේ ශරීරයේ සෛල ඇතුළටම අරන් ගිහලා වඩා වැඩි සංකූලතා ඇති කරනවා කියන එක. ඒ නිසා කවුරුවත් මේ එන්නතක් ගෙනල්ලා දෙන්න ඕනේ කියලා කතා කරාට එහෙම කරන්න බෑ. මොකද ඒක හරියට පාලනය කරන ලංකාවේ NMR එක National Medical Regulatory Authority කියලා එකක් තියෙනවා. ඒ නිසා මම හිතනවා හරි උත්තරයක් එන්න ඇති විද්‍යාත්මක අපි හැමතිස්සෙම සහතික වෙන්න ඕනේ මිනිස්සුන්ට එන්නතකින් ලෙඩක් නතර කරනවා වගේම තවත් පැත්තකින් ඇයට තියෙන සංකූලතා අඩු කරනවා කියන එක. ඒ වගේම තමයි අපි යන්නේ නම දැක්මක් ඇති රජයක් යටතේ අලුත් රටට අලුත් බෙහෙත් කියලා මම හිතන්නේ චන්න ජයසුමන ඇමතිතුමා යටතේ අපි අලුත් අමාත්‍යංශයක් හරි ගස්සලා තියෙනවා. මේ අවුරුද්දේ කොවිඩ් පටන් ගන්නකොටම බිලියන එක මුදල් වලින් අපි අමුද්‍රව්‍ය ගෙනාවේ හින්දා මේ ලංකාවේ බෙහෙත් නිෂ්පාදනයේ වර්ග 125ක් නිෂ්පාදනය කරන එක කිසිම අඩාලතාවයකින් තොරව දැන් අපි කරගෙන යනවා. ඒ වගේම තමයි පසුගිය රජයේ 2006 දී අලුත් බෙහෙත් නිෂ්පාදනය කර එකයි 2017 දෙකයි 2018 දෙකයි 2019 හතරයි. නමුත් 2020 මේ රජයේ යටතේ නව බෙහෙත් නිෂ්පාදන ජාති 8ක් හරිගස්සලා අපි මේ වෙනකොට කෝටි 70ක් විතර ඉතිරි කරලා තිනවා. ඒ වගේම තමයි 2023 දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම ටැබ්ලට් මිලියන 3300ක් නිෂ්පාදනය කරන්න තිබ්බේක මේ වෙනකොට තමන්ගේ උපරිම ධාරිතාවට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා දැන් මේ රාජ්‍ය අලුත් ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ අපි ඖෂධවල පිටරට යන මුදල් මේ රටෙම ඉතිරි කරනවට අමතරව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරලා විනිංග රටවලට යවල ඉවරලා විදේශ විනිමයත් උපයන්න. ඒ නිසා මං හිතන්නේ සෞඛ්‍ය කියලා කියන්නේ දැන් යන විදියට
වෙලා
රටට ලාභදායි මාවතරත් යන තැනක්. ඒ නිසා ඒ සම්බන්ධව සහයෝගය දක්වන ජනාධිපතිතුමාගේ දැක්ම අගමැතිතුමා සහ පවිත්‍රාදී වන්නියර්ජ අමැතිතුමා ඇතුළු මේ සියලුම සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල අපි මේ අවස්ථාවේ ඒ සියලු දේවල් ජයග්‍රහණය අපේ ප්‍රශංසාව හිමි කරගනින් අපි නිහඬව බොහොම ස්තුතියි.
Thank you. Honorable Ashok Abesinghe, you have 12 minutes.
ස්තුති මුලාසනාර නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි අද 2021 අයවැය කාර්යක සභා අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැසීශ්‍ය සාකච්ඡාවට ගත කරන අවස්ථාවේ මට වචන කිහිපයක් කතා කිරීමේ අවස්ථාව ලැබීම පිළිබඳව සන්තෝෂ වෙනවා. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉතාමත්ම බාරදුර කාර්යයකට අත තියලා තියෙනවා. මේ රට පුරා ඒ වගේම ලෝකේ පුරා පැතිරෙන COVID-19 වසංගතය දැන් රට පුරා සීග්‍රින් පැතිරෙන තත්ත්වයක් තියෙන අවස්ථාවක මට මේ අවස්ථාවේදී කියන්න වෙනවා අපේ අමාත්‍යතුමිය කොච්චර කැපමණ මහන්සි වුණත් මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ගායාලේ යන තත්ත්වයක් තියෙනවද කියලා. ඒකට එක හේතුවක් තමයි මෙන්න මේ කාර්යසාධන වාර්තාව. මේ කාර්යසාධන වාර්තාව දැක්කහම හරිම කනගාටුවක් ඇති වුණා. මම මේ පාර්ලිමේන්තුවේ 11 වෙනි අවුරුද්ද. ඉතින් අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශවල කාර්යක සාධක වාර්තා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ බලන්න මේ වාර්තාවේ කිසිම පැහැදිලි පින්තූරයක් ඔබතුමියගේ දකින්න බෑ. ඔක්කොම බ්ලර්ඩ් වෙලා හැමතැනම වැහලා තියෙන මේක ඔක්කොම ෆොටෝකෝපි ගහපු ෆොටෝ එකක්. ඉතින් මේකට හේතුව අපි මේකට හේතුව අපි දන්නවා. ඔබතුමිය
ඔබ උත්තරයක් දෙන්නද කමක් නැත්නම්
කියන්න කියන්න.
ඔය මේ අපේ රාජිත හිටපු යමතුමත් මතු කළා. අපි ඇත්තටම 2018-20 කාර්යසාධන වාර්තාව නියමාකාරයට print කළා.
මගේ වෙලාව දෙන්න.
හැබැයි පාර්ලිමේන්තුවෙන් මේ අවුරුද්දට වෙනම දෙන්න කියලා කිව්වා. ඒ හිමි ඉක්මනින් ඔය හදපු.
හරි ඔබතුමා මේක පැහැදිලි කිරීම ගන්න අපිට ආර දැනගන්න ලැබිලා තියෙන්නේ ඊට වැඩි වෙනස් සත්‍යයක් කෙසේ වෙතත්. ඉතින් ඒ පිළිබඳ අපේ කනගාට ප්‍රකාශ කරනවා. මොකද අපි ළඟ තියෙනවා මේ හදපු වාර්තාව 2020-21ට. ඒකේ විශේෂයෙන්ම පසුගිය වසර 4-5 කරපු වැඩ විශාල ප්‍රමාණයක් තියෙන නිසා ඒක වෙනස් කළ යුතු නිසා තමයි මේක වෙනස් කරලා තියෙන්නේ කියලා අපිට දැනගන්න වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් දැන් COVID-19 පළවෙනි රැල්ල ආපු වෙලාවේ අපේ රටේ මාර්තු මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා රෝගීන් 3500ක් පමණ තමයි හිටියේ. මරණ 13යි වාර්තා වෙලා තිබුණේ. නමුත් මේ වන විට 23000කට අධික රෝගීන් ප්‍රමාණයක්, ඒ වගේම මරණ සාමාන්‍යයෙන් 100කට ආසන්න ප්‍රමාණයක් මේ කොවිඩ් දෙවෙනි රැල්ලේ ඇවිල්ලා තියෙනවා. දෙවෙනි රැල්ලේ පමණක් 19000කට වැඩි රෝගීන් ප්‍රමාණයක් පැමිණ තියෙනවා. හැබැයි මේවර අයවැයෙන් කියන්න කනගාටුයි මුදල් වෙන් කරලා නැහැ මේ කොවිඩ් වසංගතය සඳහා කිසිම මුදලක්. අයවැය කතාවේ තිබුණා මිලියන 18000ක් වෙන් කරනවා කියලා එතුමාගේ අයවැය කතාවේ. නමුත් ඒ අයවැය කතාවේ කිසිම තැනක මෙතන වියදම් යෝජනා තුළ එම මිලියන 18000 අඩංගු වෙන්නේ නැහැ. මිලියන 18000ක් කියන්නේ කෝටි 1800ක්. කෝටි 1800ක් වෙන් කරනවා කියලා කතාවේ තිබුණත් මේ වියදම් සාරාංශයේ කොතනකවත් ඒ මිලියන 18000 සඳහන් වෙලා නැහැ. හෝ වෙන අයවැය ප්‍රතිපාදනවල අයවැය මේ ඇස්තමේන්තු පොතේවත් එහෙම ඒ සඳහන් වෙලා නැහැ. ඉතින් මං හිතන්නේ කොහොමද ඒ සඳහා මුදල් වෙන් කරන්නේ කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. නමුත් අයවැය කතාවේදී කිව්වා මිලියන 70000ක් කෝටි 7000ක් දැන්ට වියදම් වෙලා තියෙනවා කියලා. වෙනත් රටවල් මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් තම දළදේශීය නිෂ්පාදනයෙන් 10-15 වෙන් කරද්දී අපේ රට වෙන් කරලා තියෙන්නේ දළදේශීය නිෂ්පාදනයෙන් ඉතාම සුළු මුදලක් 10% ගාණක් තමයි වෙන් කරලා තියෙන්නේ. ඒක නිසා වෙන්න ඇති මම හිතන්නේ දැන් PCR පරීක්ෂණ කරන ප්‍රමාණය දැන් 12000 13000 සීමා වෙලා තියෙනවා. PCR පරීක්ෂණ මෙහෙම අඩු සංඛ්‍යාවක් කිරීම තුළ රටේ මේ රෝගය ව්‍යාප්ත වීම තව තවත් වැඩි වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ලෝකයේ බැලුවත් සංඛ්‍යාලේකන ලංකාවේ බැලුවත් PCR කරන ප්‍රමාණයෙන් 10%ට අඩු ප්‍රමාණයක් තමයි සාමාන්‍ය ආසාදිතයන් හඳුනා ගැනීම. සාමාන්‍ය අපේ ලංකාවේ 3/4 අතර ප්‍රමාණයක් තමයි ආසාදිතයන් හඳුනා ගන්නෙ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය. ඉතින් එහෙම ගත්තහම රටේ සෑම තැනම දැන් ඊයේ වෙද්දි මහනුවර රෝහලේ වෛද්‍යවරයෙකුට හෙදියන්ට රෝගය වැනදිලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ ස්පිතාලේ වහන තත්ත්වයක් තියෙනවා රෝගීන් බාර ගැනීම. ඒ වගේම විශේෂයෙන් මම ඇමතුමෙන් ඉල්ලා සිටිනවා දැන් පාසල් විවෘත කරනවා කියලා අධ්‍යාපන ඇමතුමා කියනවා. දැන් එකම පාසලකවත් ආරක්ෂක ඇඳුම් කට්ටල දීලා තියෙනවා. අපි දැක්කා එදා ඇඹිලි පිටියේ පාසලේ දරුවෙක් අසනීපේලා වැටිච්ච වෙලාවේ ඒ දරුවා ළඟට යන්න කිසිම කෙනෙක් මැලිකමක් දක්වලා තියෙනවා, කිසිම කෙනෙක් ගිහිල්ලා නැහැ. ඉතින් යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන්නේ නැතුව කොහොමද මේ පාසල් පටන් ගන්න? පාසල් විතරනේ මේ රාජ්‍ය ආයතන. ඒ ආයතනවලට ඒ ආරක්ෂිත ඇඳුමක් අඩුමාන එක කට්ටලයක් හරි දුන්නොත් සෑම පාසලකන පාසල් 10,000 ගානයි තියෙන්නේ. අනිත් රාජ්‍ය ආයතනත් එක්ක ගත්තහම 15,000 විතර වගේ තමයි අවශ්‍ය වෙන්නේ ආරක්ෂිත ඇඳුම් කට්ටලයක්. එහෙම දුන්නොත් ඒ හදිසි අවස්ථාවකදී රෝගියෙක් වෙන රෝගියක් වුණත් කම නැහැ, දැන් ළඟට යන්න බයයි. ඒ නිසා ඒ ඇඹිලි පිටියේ උණු සිද්ධිය වගේ සිද්ධි වෙන්නේ නැහැ. ඒ ආරක්ෂක ඇඳුම් කට්ටල ඒ පාසල්වලට ඒ රාජ්‍ය ආයතනයට ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුවොත් කියලා අපි හිතනවා. ඒ වගේම දැන් පසුගිය රජයේ කාලේ අපේ තිබුණේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය. දැන් මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම ද්‍රව්‍ය බෙහෙත් ද්‍රව්‍ය නියාමනය කිරීම සඳහා සහ සැපයීම සඳහා වෙනම අමාත්‍යාංශයක් දාලා තියෙනවා. හැබැයි මේ සියල් දෙයටම වෙන් කරලා තියෙන මුදල වෙලා තියෙන්නේ අපි දැක්කා ඉතාමත්ම බිලියන 20 ගානක් තමා 22ක් පමණ තමා මුදල් වෙන් කරලා තියෙන්නේ මේ සඳහා. මේනුත් විශේෂයෙන්ම වෛද්‍ය සැපයුම් බෙහෙත් සැපයුම් අමාත්‍යාංශයට මිලියන 6,100ක් පමණ වෙන් කරලා තියෙන්නේ. බෙහෙත් වලට සඳහාම මිලියන 60,000ක් වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කෝටි 6,000ක් පමණ බෙහෙත් වලට යනවා. ඒකට සාමාන්‍ය මම දැක්ක මූලධන වියදම් වශයෙන් මේ අමාත්‍යාංශයට මිලියන 500යි. ඒ කියන්නේ මේ කෝටි 50ක් පමණ තමයි වෙන් කරලා තියෙන්නේ. ඒතකොට ඒ අමාත්‍යාංශයට අයිති වෙලා තියෙනවා බෙහෙත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා. එතකොට ඒ සඳහා මුදලක් වෙන්කිරීමක් මෙම අයවැය ප්‍රතිපාදනවල අපි දකින්නේ නැහැ. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා මේක සත්‍යද කියලා ඔබතුමියගෙන් දැනගන්න ඕනේ වෛද්‍ය සැපයුම් MSD එක මම හිතන්නේ ඔබතුමිය යටතේ තිබුණේ. ඊයේ පෙරදා ජනාධිපති ලේකම්තුමිය තුමා හරහා එම MSD වෛද්‍ය සැපයුම් අංශය මම හිතන්නේ අපේ අනිත් තම රාජ්‍ය අමාත්‍යාංශයට යොමු කිරීමක් ගැන අපිට දැනගන්න ලැබෙයි. ඒක ඇත්තද එමතුමිය? ඒක ඇත්තක්. ඔව්. එතකොට එතුමියගේ තවත් ඒ වයින් කරනවා. මම දැක්කා අපේ ජනාධිපති ලේකම්තුමා ලියුමක් එවලා තිබුණා මේ අමාත්‍යාංශ ලේකම්තුමාට එය මේ රාජ්‍ය අමාත්‍යාංශයට පවරන්න කියලා. ඉතින් කෙසේ වෙතත් මේ අවස්ථාවේදී අමාත්‍යුමිය ශක්තිමත් කළ යුතු අවස්ථාවක අමාත්‍යුමිය තවත් දුර්වල කිරීමක් තමයි මම හිතන්නේ පේන්නේ ඒකෙන්. කෙසේ වෙතත් මෙම කොවිඩ් වසංගතය මම ඔබතුමෙන් ඉල්ලා සිටිනවා. මම අද දැක්කා ප්‍රවෘත්ති වලට මලසිරුරු 5ක් කොළඹ මහරෝහලේ මුත්‍රාශාරාගාරයේ තියෙනවා කියලා. කොවිඩ් වැල්දුරු මලසිරුරු 5ක් ගෙනියන්නේ නැතුව පෙට්ටි නැහැ කියලා. ඔවුන්ට වියදම් කරන්න සල්ලි නැහැ කියලා. ඒකම මම පත්‍රයේ දැක්කා ව්‍යාපාරිකයෙක් ඒ සියලුම මලසිරුරු සඳහා පෙට්ටි ලබා දීම වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් අපේ රටේ මරණ සිදු වෙන්නේ 1%කටත් අඩු ප්‍රමාණයක්. ඒ නිසා ඔබතුමෙන් ඉල්ලා සිටිනවා මේ කොවිඩ් අරමුදලකුත් තියෙනවා. ඉතා දුප්පත් දැන් ලොක්ඩවුන් වෙලා තියෙන ඒරියවල ප්‍රදේශවල ගෙවල් ඇතුලේ ජනතාව මිය යනවා. ඉතින් ඒ සඳහා ඔවුන්ට අඩුම තරමේ එම සිරුර වලදීම සඳහා පෙට්ටිය ලබා දීමටවත් වැඩසටහන ක්‍රියාත්මක කරන්න, ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඉතින් මේව දකිද්දි තමයි අපිට දෙන්නේ හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් අඩු ගානේ අපිට අපේ ඉතින් මෙලා තියෙන හොඳට තිබුණු රට දැන් අපි වැටිච්ච තැන, ඒක තමයි අපිට මේ දැනගන්න වෙලා තියෙන්නේ. මොකද ඒ දැන් අඩු ගානේ තමන්ගේ මැරුණාම රෝගය මිනිහ ගෙදියට ගෙනන්නේ නැහැ, සිරුර ගෙදර ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් ගෙනියන්න දෙන්නේ නැත්තම් ඉතරද කොතල වන්න වන්නේ පෙට්ටියක් කරන් දෙන්න බැරි. මොකද දැනට 100 ගානයි තියෙන්නේ. මෙන්න මේකට තමා අර මේකට මේ මේ ජීවිතය දෙන්න ජනතාවට සෞඛ්‍ය වැඩිම සෞඛ්‍ය 2015 සිට 2019 දක්වා තමයි වැඩිම සේවයක් සෞඛ්‍ය වෙනුවෙන් කරලා තිබුණ අපේ රජය මේ බෙහෙත් වර්ගවල මිල අඩු කරලා ස්ටෙන් නොමිලේ ලබා දීලා අක්ෂිකාච නොමිලේ ලබා දීලා මෙන්න
honorable member you have 2 more minutes
මෙන්න මේකට තමයි මේ 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 මේකට තමා කියන වහල්භාවය. ඔය කෑ ගන්න වහල්භාවය. ගාන්ධිතුමා කියලා තිබෙන පාලකයා විසින් ජනතාව ඉතාම පීඩාවට පත් කරන අවස්ථාවේදී පවා පාලකයා වර්ණනා කිරීම වහල්භාවය කියලා ගාන්ධිතුමා කියලා. එන්න ඒගොල්ල තමයි මේ දෙන්නේ. මේ කතා කරන්නේ. මොකද හේතුව ඒ ජනතාව මෙච්චර පීඩාවට පත් අපි විපක්ෂයක් වශයෙන් කියන්නේ. මේක අහගෙන ඉන්න බෑ. අපි විපක්ෂයක් වශයෙන් කියන්නේ අපේ රජයේ යම්කිසි රජයේ වැරද්දක් තියෙනවා නම් රජයේ වැරද්දක් තියෙනවා නම් ඒක පෙන්වා දීම විපක්ෂයේ යුතුයකමක්. ඒක තමයි අපි කියන්නේ. නැතුව වෙන මොකුත් නෙමෙයි. රජයේ වැරද්දක් තියෙනවා. දැනටත් මේගොල්ල ගන්න බෙහෙත් අපේ කාලේ අඩු කර බෙහෙත් වර්ග 48ක මිල අඩු කරවා. පැන්ඩෝල් බෙත්ත රුපියල් 3ට තිබුණේ. 1.7 ගානට අඩු කෙරුවේ අපේ රජය. සෑම ස්ට්‍රෙන්ත් එක නොමිලේ දුන්නේ. දැන් නොමිලේ දුන්නේ අපේ රජය. බාල බෙහෙත් දැන් බෙහෙත් ගන්නත් නැහැ. පිළිකා රෝගියෙකුට රුපියල් 15 ලක්ෂයයි පසුගිය රජයේ වියදම් කළේ. ඉන්පසු ඒ රෝගියා මිය යනවා. ඒ රෝගියා ජීවත් වෙලා ඉන්නකම් වියදම් කරන්න මුදල් වෙන් කෙරුවේ පසුගිය රජය. ස්ටෙන්ත් එක 350,000යි දුන්නේ. 150,000 දීලා සල්ලි තියන අයට අනිත් අයට නොමිලේ ගන්න සැලැස්සුවේ පසුගිය රජය. අක්ෂිකාචයේ රුපියල් 30,000යි තිබුණේ. ඒක රුපියල් 7,500ට අඩු කෙලේ පසුගිය රජය. ඉතින් මෙවැනි තත්ත්වය බාල බෙහෙත් එහෙමනම් දැන් ඔබතුමා නම කියනවා මේ අපේ ඖෂධ නීතිගත සංස්ථාය හදන්නේ බාල බෙහෙත්ද?
Honorable member, your time is up. Please wind up.
මගේ
Honorable member, please wind up.
අපේ එහෙනම් බාල බෙහෙත් නම් දැන් මම
Honorable member please wind up.
වගකීමෙන් කියන්නේ මගේ සහෝදරයාත් කොටස්කාරයාත් දන්න අපේ ආයතනයකින් බෙහෙත් වර්ග 30කට වැඩි ප්‍රමාණයක් අපි මේ දෙනවා අපේ SPC එකට.
Honorable member please wind up.
අපි දැන් සේලයින් නිෂ්පාදනාගාරය ආරම්භ කරන්න තව මාස දෙකකින් සේලයින් නිෂ්පාදනාගාරය ආරම්භ කරනවා. 3/1 ඒ නිෂ්පාදනාගාරයේ 3/2 අපේ ලංකාවට අවශ්‍ය වෙන්නේ. ඊටු 3/2 පිටරට යවන්න පුළුවන් මේ නුවර අපි
Honorable member please wind up
ඒ නිසා අපිට විශේෂයෙන් එහෙනම් ඒවා බාලේවත් ඒ බාල බෙහෙත් අපේ
honorable member please wind up thank you
මම පාරේ කරන අපි මේ ගැන දන්නවා පොතර මේ ලංකාවට බෙහෙත්
honorable faisal qasim
බාල බෙහෙත් ගැන
you have 6 minutes
bismillahir rahman rahim sabake talime thangirukum thalaivargale இன்று சுகாதார அமைச்சர் வரவு செலவு திட்டத்திலே பேசுவதையிட்டு நான் மகிழ்ச்சி அடைகிறேன்.
Honorable member, please allow the members to speak. Members, allow the honorable member to speak.
சுகாதார அமைச்சரையும் அதன் அதிகாரிகளையும் நாங்கள் அவர்களை வாழ்த்த வேண்டிய காலகட்டத்தில் இருக்கின்றோம். இவ்வாறான ஒரு நோய் பரவும் போது எங்களுடைய அனுபவத்திலே அது மிகவும் கஷ்டமானது, கட்டுப்படுத்துவது கஷ்டமானது. எங்களுடைய ஆட்சி காலத்திலே நாங்கள் டெங்கு நோயை கட்டுப்படுத்துவதற்கு பட்ட கஷ்டங்கள் நாங்கள் அறிவோம். அன்று கிண்ணியாவிலே 13 உயிர்களை இழந்த நேரத்திலே நாங்கள் நின்று இரவு பகலாக வேலை செய்து அதை கட்டுப்படுத்தி நாங்கள் மறக்கவில்லை. ஆகவே இந்த கொரோனா வைரஸ் காரணமாக நாடு இன்று படும் கஷ்டத்தை நாங்கள் அனுபவிக்க வேண்டியிருக்கின்றது. இருந்தாலும் அமைச்சு மட்டும் இந்த வேலை திட்டத்திலே வென்று பெற முடியாது. மக்களின் ஒத்துழைப்பு மிக முக்கியமானது. மக்களுக்கின் ஒத்துழைப்பு இன்மையினால் நாங்கள் இதில் வெற்றி பெற முடியாது என்பதை நாங்கள் கூற விரும்புகின்றோம். இருந்தாலும் இதன் நேரம் குறைவாக இருப்பதன் காரணமாக முக்கியமான விடயத்தை பேச வேண்டியிருக்கின்றோம். இன்று இலங்கையில் உள்ள முஸ்லீம்களுடைய மிகவும் மன வருத்தத்தை இருப்பதை நாங்கள் காண்கின்றோம். ஏனென்றால் முஸ்லீம்களுடைய கொரோனாவால் பாதிக்கப்படுற அந்த மரணத்தை எரிப்பது சம்பந்தமாக இன்று நிறைய பேர் பேசியிருக்கின்றார்கள். இதை முக்கியமாக பேசப்படுவது இன்று அமைச்சரவையில் பேசப்பட்டது, மற்ற இடங்களில் பேசப்பட்டது, அமைச்சரவை பேசப்பட்டது, இந்த பாராளுமன்றத்திலே பேசப்பட்டது. இருந்தாலும் இது முக்கியமாக கூறப்படும் விடயம் என்னவென்றால் இதற்குரிய அந்த எக்ஸ்பர்ட் கமிட்டி உரிய முடிவு என்று உங்களுக்கு தெரியும். இந்த கொரோனா வைத்தியசாலை எனது பிரதேசம் அதாவது அதாவது பொத்திவில் தொகுதியிலே பாலமுனை என்ற கிராமத்திலே ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று மட்டக்களப்பு மாவட்டத்திலே காத்தாங்குடியே இருக்கின்றது. அங்கு எந்த டிரைனேஜ் சிஸ்டமும் இல்லை. அங்கு போகின்ற கழிவு அவ்வளவும் அந்த மண்ணுக்குள் அந்த தண்ணிக்குள் தான் செல்கின்றது. அவ்வாறு இருக்கத்தக்கதாக இந்த எக்ஸ்பர்ட் கமிட்டி இந்த அடக்கும் இந்த மையத்தின் மூலம் வருகின்ற அந்த நீரின் மூலம் கொரோனா பரவும் என்கின்ற செய்தியை நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது. ஆகவே ஹொனரபிள் மினிஸ்டர் அப்படி உபதிமாக இல்லி மக்கள் ஸ்பெஷல் கமிட்டியை அப்படி அப்படி முஸ்லீம் பார்லிமெண்ட் மந்திரித்துமாக அம்மென்ற அப்படி சான்ஸாக கறந்து என்ற கதாகாரன் மே அப்படி மமக்கியானோ மமக்கியானே மேகா மே பொடிய பெரிகரன கூட அப்படியே மடன கூட அப்படி தினவா ஓன கொங்கிட் கலந்து தின்னான் மகே மகே வீதம் மறந்து தின்னான் நெத்தாங் மம மனாதிக்கியாண்டி மே பிரச்சனை அப்படி கலந்து தினோம் முஸ்லீம் ஜனதாவது பிசிஆர் டெஸ்ட் கண்ட பயாய் குறைங்க குறைங்க இன்னும் தவத் கோவிட் மேக தவத் வியாபித்து எடுத்தோம் ஏனிசா அப்படி இல்லை அப்பே விதம் அப்படி அப்பே சம்மாந்துரை தீனா அடி தெதா அடி அடி தேசிய துணிச்சியோ பத்ரு பாங்க தனக்கு தீனோ அப்படி அப்படி முஸ்லீம் அப்படி முஸ்லீம் பிரதேசமே பூமிதான அப்படி தண்டுகிற இல்லி மக்கள் அப்படி ஓன ஆரக்ஷா தின்
I had 17. Has been reduced due to the time delay.
Garu Murasunaru Garu Mantitumani amai ekak karanawak gana thamai ada katha karanna balaporthu wenne e thamai 19 suwasariya davas keepe ekek indala 19 suwasariya ta visala praharayak ella wenawa garu amathumeni yam kisi kuda kandayamak maada sandarshana pawathwala මේ සුවසරිය අර්බුදයකට අරින්න වැඩ කරනවා කියලා තමයි අපිට පේන්නේ. මම අහගෙනයි රූපවාහිනී නාලිකාවක පුද්ගලයෙක් අහනවා සුවසැරියේ පියා කෝ කියලා. මේ හර්ෂද සිල්වා හැංගිලාද කියලා මගෙන් අහනවා. මම හැංගිලා නෑ කතානායක මේ එතුමනි, මම හොඳට ඉන්නවා. නමුත් මම මේ ජීවිත බේරගන්න ජාති ආගම් ભેදයෙන් තුර කරන මේ පුණ්‍ය කර්මය දේශපාලනය කරන්න සූදානම් නැහැ. මම මේක දේශපාලනය කරන්න සූදානම් නැහැ. හැබැයි මම පැනලා යන්නෙත් නැහැ. මම ගරු අමතිමුයට කියනවා මේ ප්‍රහාර වලට යටත් වෙන්න එපා. මම එදා 1990 සුවසරිය පටන් ගන්න හදනකොට කොච්චර අභියෝග ආවද? හරි කොච්චර මිනිස්සු මට නොයෙකුත් කතා කිව්වද? ගැහැව්වද? මම මාව නැති කරන්න උත්සාහ කරා. ඉන්දියාවේ රෝ රහස්වතු සේවය සමග මම සම්බන්ධකම් පවත්වනවායි කියලා කිව්වා. 1990 සුවසරිය ඇම්බියුලන්ස් වල නගින්න එපා කියලා කිව්වා. කරන්ට් දාලා මැරෙනවා කියලා කිව්වා. කරන්න පුළුවන් අවලාද ඔක්කොම කරා. පුද්ගලික චරිතෙත් ඝාතනය කරා. හැබැයි අපි එව්වට බය වුන්නේ නැහැ. අපි එව්වන් පැනලා ගියේ නැහැ. අපි අභියෝග වලට මුහුණ දුන්නා. සමහර වෙලාවට හැමදේම දේශපාලනය වෙනවා. ඒ දේශපාලන අභියෝග අපි ජයග්‍රහණය කරා. අද මේ සේවාව අපේ රටේ ජනතාවට කොච්චර සේවයක් කරනවාද කියලා මම මෙතන කියන්න ඕනේ. අපේ රටේ අහන ඕනම පුද්ගලයෙක් කියාවි. අමුතුවෙන් කියන්න ඕනේ. මිනිසු පින් දෙනවා. මිනිසු පින් දෙනවා සභාපතිතුමනි. කවුද මේ සේවාව ලබා දෙන්නේ? පටන් ගත්ත මමද? එහෙමත් නැත්නම් අද මේ ක්‍රියාත්මක කරන ඇමතිතුමේද? නෑ. ඒ සේවාව ලබා දෙන ඒකේ වැඩ කරන අපේ සමාජිකයෝ 1390 දෙනෙක් උදේ රෑ මහන්සි වෙලා පැය 24ම අර කොරෝනා ආසාදිතව අරගෙන යනවා වෙන්න පුළුවන්, පප්පිය අමාරුවක් වෙන්න පුළුවන්, මොලේ නහරයක් පුපුරලා වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙලා වෙන්න පුළුවන්. ඒ කට්ටිය විස්පිරිතාල වලට අරන් ගිහිල්ලා ජීවිත බේර ගන්නවා. අපි ඒ අයට ගෞරව කරනවා, ජනතාව ගෞරව කරනවා. රැකියාවකට වඩා ඔවුන් කරන්නේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම. එදා යුද්ධ කරනකොට අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමා අපේ හමුදාවේ කෙනෙක් යුනිෆෝම් එකක් ඇඳගෙන කඩේට ගියාම කඩේ මුදලාලි ඔවුන්ගෙන් මුදල් අය කරන්නේ නැහැ. ඒක බිව්වහම බස් එකෙන් බහලා ගෙදර යනකොට. අද ඒ වගේ තමයි. 1990 සුවසරේ යුනිෆෝම් එකක් ඇඳලා ගමේ ගිහිල්ලා කඩේට ගියාම මුදලාලි සල්ලි ගන්න නැහැ සභාපතිතුමා. ඒක තමයි ගෞරවය. හරි. ඉතින් 2016 ජූලි මාසේ ඉඳලා අද වෙනකන් මේ කණ්ඩායම රටට කරපු සේවයට අපි හිස නමලා ආචාර කරන්න ඕනේ. දැන් හදිස්සියම කුඩා කණ්ඩායමක් මාධ්‍යයට ඇවිල්ලා නොයෙකුත් කරුණු ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ චෝදනා තමයි එක, මොවුන්ට කාර්යාල පහසුකම් නැහැ, පොලිස්වල තමයි සානවල ඉන්න වෙන්නේ. දෙක, සමහර විට කොරෝනා මේ වසංගතය නිසා තැන් තැන් වලට ඔවුන්ට යන්න වෙලා තියෙනවා. තුන, කොරෝනා ආසාදිතයන් ගෙනිච්චාම ඇම්බියුලන්ස් විසබීජකරණය හරියට කරන්න පහසුකම් නැහැ. හතර, අවශ්‍ය PPE කට්ටල නැහැ. පහ, ඒගොල්ලෝ මෑන් පවර් සේවකයෝ. හය, EPF ගෙවලා නැහැ. හත, විකරණයකට මේ ආයතනය යටත් වෙන්නේ නැහැ. අට, සෞඛ්‍ය ඇමතුමේ 1990 සුවසැරිය සේවය තමන්ගේ යටතේ තියෙනවද කියලා දන්නේවත් නැහැ. අවසාන එක, මේකේ සිල්වලා ද සිල්වලා ගොඩක් මගේ නෑයෝ වැඩ කරනවා. දැන් මේවට උත්තර දෙන්න ඕනේ. මොකද දැන් විශාල මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා. මේ සත්‍ය අනාවරණය කරපු නිසා මේ පුද්ගලයෝ 3 දෙනෙක්ව තාවකාලික වැඩ නවත්තලා කියලා ඉන්කුවාරි කරන්න හදනවා කියලා. මොන තරම් කැත වැඩක්ද මේ කරලා තියෙන්නේ කියලා විශාල ප්‍රහාරයක් එල්ල වෙනවා මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල. ගරු සභාපතිතුමනි, අත වශයෙන් මට 19 සුවසරිය ගැන අද කතා කරන්න කිසි බලයක් නැහැ. මම හුදෙක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පමණයි. නමුත් මම විශ්වාස කරනවා මට යම් වගකීමක් තියෙනවා කියලා මේ සත්‍ය අසත්‍ය පිළිබඳව කතා කරන්න. මට මේ සම්බන්ධයෙන් කලින් කිව්වා වගේ දේශපාලනේ අදාළම නැහැ. එක, කාර්යාල පහසුකම් පොලිස් ස්ථානවල තමයි තියෙන්නේ කියලා. මම කියන්න ඕනේ ඇත්ත වශයෙන්ම පොලිස් ස්ථානවල නෙවෙයි අපි මේක නවත්තන්න පළුවෙන්ම මේ උත්සාහ කරේ, ඉස්පිරිතාලවල. හැබැයි ඉස්පිරිතාලවල උත්සාහ කරාම ඒ එක වෘත්තීය සමිතියක් කිව්ව පැත්ත පළාතේ ගේන්නපා කියලා ඔය ඇම්බියුලන්ස් මේවයි නවත්තන්න දෙන්න බෑ කිව්වා අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ නමුත් එදා උද්ඝෝෂණය කරා ඒ අවස්ථාවේදී අපි තීරණය කරා නැහැ අපි පොලිසියවල නවත්තමු අත වශයෙන්ම පොලිසියවල නවත්තන්න ගත්ත තීරණය තමයි හොඳම තීරණය ඒක සියලුම ඒ පණිවිඩ පොලිසියට ලැබෙනවා හැම ප්‍රදේශෙම පොලිසිය තියෙනවා හැම වෙලාවෙම බොහෝ වෙලාවට නගර මැදේ තමයි පොලිසිය තියෙන්නේ ඉතින් අපිට ගිලන් රටේ ඉක්මනින් ගෙන යන හැකියාවක් තියෙනවා නමුත් ඔව් කාර්යාල පහසුකම් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා හැබැයි හැමදාම හැමදේම එකපාර්ත කරන්න බෑ අපි 2016 ජූලි මාසේ තමයි පොඩියට හම්බන්තොටින් මේ වැඩපිළිවෙල පටන් ගත්තේ 2019 ජූනි මාසේ තමයි අවසාන කරේ අම්පාරේ ඒ රෝල් අවුට් එක පොලිසිය අපිට ඉතාමත්ම කාරුණික වුණා ඔවුන් අපිට ඉඩ දුන්නා කාර්යාලයේ ඉන්න තැනක් අපේ දරුවන්ට දුන්නා සමහර අය ඔවුන්ගේ ක්වෝටර්ස් පවා ඒ නිලධාරී මණ්ඩලයට ලබා දුන්නා රැ නැවතින්න පවා එහෙම සහයෝගයක් තමයි ඔවුන් අපිට ලබා දුන්නේ මම ජනාධිපතිවරයා හරහා 2019 මැයි මාසේ 16 වෙනිදා 2019 සුවසරයේ කාර්ය මණ්ඩලය සඳහා හැකි සෑම පොලිස් ස්ථානයක භූමියක් තුලම උපබලවල් හදන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2019 අගෝස්තු මාසේ ඒ පළවෙනි මේ උපබල හදන්න පටන් ගත්ත මිරිහාන පොලිස් ස්ථානයේදී 2020 ඒ උපපොළ හදලා ඉවර කරා නමුත් උත්සවයක් තියලා මේක විවෘත කරේ නැති වුණාට එය ක්‍රියාත්මක වෙනවා මේගාරු අමතුමේනේ මම කියන්න කැමති මුදල් වෙන් වෙලා තිබුණා 2020 නමුත් මම පිළිගන්නවා කරදර මහ ගොඩක් තිබා ඔබතුමියටත් ඒක කරගන්න අපිට හැකියාවක් තිබුණ නැහැ 2021 ත් මේ මුදල් වෙන් කරලා තියෙනවා අපි අවමය මේ කාර්යාල 50ක් 2021 හදමු කියලා මම ඔබතුමියට යෝජනා කරනවා. ඉතින් ඒ කැබිනට් පත්‍රිකාව මම මේ අවස්ථාවේදී හැන්සාඩ් ගත කරන්න කියලා ඉල්ලා සිටිනවා. මම සභාගත කරනවා. ඒකේ ලැබිච්ච මුදල් රුපියල් මිලියන 600ක් වෙන් වෙලා තියෙනවා. ඒ මුදල් තියෙනවා. ඒව පාවිච්චි කරන්න පුළුවන්. ඔව් සමහර පොලිසියවල ආසාදනය සිද්ධ වෙලා තියෙනවා. ඒ ආසාදනය සිද්ධ වෙච්ච නිසා එහෙට මෙහෙට යන්න වෙලා තියෙනවා. ඒක අසාමාන්‍ය දෙයක් මේ අපි මුණ දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි කලබල වෙන්න ඕනේ නැහැ. මේක ටෙම්පරරි වැඩක්. නමුත් අපි පොලිසියවල වාහනේ නවත්තලා ඒ ඔවුන්ට අවශ්‍ය උපපොළවල් හදන්න දැනටම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එතුමිය ඔළුව වැනුවා මම විශ්වාස කරනවා එතුමිය බලාපොරොත්තු වෙනවා කියලා අවුම් වශයෙන් 50ක් අතේ නවුරුදු හදන්න. ඊළඟට කොරෝනා ආසාදිතයන් ප්‍රවාහනය කිරීම පිළිබඳව හැම 19 සුවසරයේ ගිලන් රටේම කොරෝනා ආසාදිතයන් අරන් යන්නේ නැහැ. ඔබතුමිය ඒක හොඳට දන්නවා. තෝරාගත් ඇම්බියුලන්ස් වල විතරයි අරගෙන යන්නේ. ඒව විතරයි පාවිච්චි කරන්නේ. ඒව අය ගමන් කරන EMT සේවකයන්ට ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කරපු PPE කට්ල පමණයි භාවිතයට ගන්නෙ. ඔබ දකිනවා ඇති හැමදාම රූපවාහිනිය දැම්මොත් එහෙම ඒක පෙන්නනවා. EMTලා ඉමර්ජන්සි මෙඩිකල් ටෙක්නීෂියන්ලා පයිලට්ලා ගිහිල්ලා කොහොමද ඒ කට්ටිය අරගෙන යන්නේ කියලා. ඊට වඩා හොඳ උපකරණ දෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි නමුත් අපි මට ආරංචි රෝහල් වල පාවිච්චි කරන PPE කට්ටල තමයි මේ අය පාවිච්චි කරන්නේ ලංකාවේ නිෂ්පාදිත. අනිත් එක තමයි ආසාදිතයන් ප්‍රවාහනය කරන ඇම්බියුලන්ස් විසබීජ හරවන්නේ කරන්න හරියට තැන් තැන් වල ටැප් වල හොදනවා කියලා මොන බොරුවක්ද මේ කියන්නේ? විසබීජ හරණය කරන්නේ රෝහල් වල. රෝහල් වල විසබීජ හරණය කරනවා සියලු සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව. මම හොයලා බැලුවා. දිනපතා පැවැත්වෙනවා COVID-19 නිවාරණ කිරීමේ ජාතික මෙහෙයුම් ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ඒ කරන හමුව හැමදාම පවත්වනවා. ඒක සෞඛ්‍ය ලේකම්තුමා යටතේ කරන එක ලයිස්තුව මං ගාව තියෙනවා 30ක් විතර 40ක් විතර ඒකේ ඉන්නවා. හැමදාම 19 සුවසැරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඒ සමුවට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ ජාතික සම්බන්ධීකරණයක් හරහා නැතුව මේ එකෙක් නාගේ අත්නෝමතික ක්‍රමවේදයකට නෙවෙයි. මම දැන් එන්නම් සේවක සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන කාරණා පිළිබඳව. මෙතන මම අහගෙනයි කියනවා මේක මෑන් පවර් එකක් කියලා. මොන මොන කනකාටුදායක කතාවක්ද මේ මෑන් පවර එකක් කියලා බොරු ප්‍රචාරය කරන්න. 19 සුවසරිය පදනම 2018 ජූනි මාසේ 21 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ පනතකින් තමයි සම්මත වුණේ. හරි, ඒ ඒ ඒ ඒ පනත් කරන පද මම තමයි රජය වෙනුවෙන් ඉදිරිපත් කරේ. මම ඉදිරිපත් කරනකොට ගරු ඇමතුමිය මම කැමති ඒක කරපු පළවෙනි කියපු පළවෙනි වාක්‍ය කිහිපේ විතරක් මං කියන්නේ. ගරු කතානායකතුමනි, අද දවස මගේ පාර්ලිමේන්තු ජීවිතයේ සතුටම පත් වෙන්න පුළුවන් දවසක්. ඒකට හේතුව තමයි අපේ අමාත්‍යාංශය යටතේ අපි 19 සුවසරිය පදනම පනත් කෙටුම්පර අද මේ ගරු සභාවට ඉදිරිපත් කිරීම කියලා මම ඒක ඉදිරිපත් කළා. මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ අනුමැතිය එක්ක අපි ඒක සම්මත කරගන්නවා ගරු මේ සභාපතිතුමනි. ඒ සමගම ශ්‍රී ලංකා රාජ්‍ය මෙහි සම්පූර්ණ වගකීම ලබා ගන්නවා. මොකද මේක ආරම්භ වුණේ ඉන්දියාවෙන් ලැබිච්ච ඩොලර් මිලියන 23ක ප්‍රදානයක්, ණයක් නෙවෙයි ප්‍රදානයක් හරහා. ඒ හරහා අපි ඇම්බියුලන්ස් 297ක් ගත්තා, රෝලින් බේසිස් එකේ වසරක සියලු මෙහෙයුම් ඕන් දරා ගත්තා. ඊට පස්සේ මගේ පොදු සැපයුම් අමාත්‍යාංශය යටතේ 19.90 ගැසට් වුණා. මොකද එහෙම කරේ මේක පූර්ව රෝහල් ප්‍රතිකාර වැඩපිළිවෙලක් නිසා. මොකද සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන්න සම්බන්ධ වෙන්න කලින් නිසා තමයි පොදු සැපයුමක් හැටියට ගරු ඇමතිතුමිය අපි ඒක එතන තිබ්බේ. රුපියල් මිලියන 2000ක් අපි 19 වෙන් කරා. ඒකේ මිලියන 1600ක් පමණ වියදම් වුණා. 2020 මිලියන 1750ක් පමණ වියදම් කරලා තියෙනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන් අනුයුක්ත කරලා තියෙනවා. මගේ පොදු සැපයුම් අමාත්‍යාංශය යටතේ ඒ ඒ ඒ ඒ ඒ ගැසට් උනායින් පස්සේ සියලු සේවකයෝගේ පදනමට බඳවා ගන්න රජයේ කාඩරයකට අනුව එකතු කරලා පඩි දෙන්න අපි මාස 11ක් සටන් කරා. මාසේ ඒ විශාල මෙහෙයුමෙන් පස්සේ I just need 2 more minutes please right 2019 අගෝස්තු මාසේ 26 වෙනිදා මම කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරා. ඒක මම සභාගත කරන්න කැමති, ඒක හැන්ඩ්සාප් ගත කරන්න. ඒකෙන් සේවක පිරිස 1992ක් අනුමත වෙලා තියෙනවා. ඒ සියලුම සේවක කාඩරක මම හැන්ඩ්සාප් ගත කරන්න කියලා ඔබතුමාගෙන් කාරණක විල්ලනවා. ඔවුන්ට හොඳ පඩියක් ලැබෙනවා ඇමතිතුමිය. අපි පටන් ගන්නකොට ඉමර්ජන්සි මෙඩිකල් ටෙක්නීෂියන් කෙනෙක්ගේ පඩිය 49,450යි. හරි, ඒ කියන්නේ තාක්ෂණික නිලධාරි, මේ හදිසි තාක්ෂණික නිලධාරි. අද රුපියල් 74,000යි. මේක තමයි සාමාන්‍ය පඩිය.
Honorable member please wind up.
Yes please sir, just give me 2 minutes please right. පයිලට් කෙනෙක් ඒ පඩිය එදා 37,325යි. අද 64,750යි. ඔවුන් සියලුම දෙනාට අර්ථ සාධක EPF එක ගෙවනවා. අනික තමයි මේ ආයතනය විගණනය කරන්න පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච දවසේම විගණක අධිපතිතුමාට ලියුමක් ලියලා තියෙනවා. විගණක අධිපතිතුමා මේ විගණනය කරන බව දන්නලා තියෙනවා. 2018 මම මේ ලියුම මේ අවස්ථාවේදී සභාගත කරනවා, හැන්ඩ්සාප් ගත කරන්න කියලා. I am going to stop. කතානායකතුමනි, මේ ආයතනය පාලනය වෙන්නේ ජනාධිපතිතුමා විසින් පත් කරන 7 දෙනෙක්ගෙන්. ඒකට ඍජුවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා. ඔහු වෙනුවෙන් නියෝජිතයෙක්. අද ඒ ඩිරෙක්ටර් ජෙනරල් සුනිල් ලියල්විස් මහතුමා මේකේ සම්බන්ධීකරණය කරනවා. ඒ නිසා ඉතාමත්ම ඕනකමින් මේ වැඩ කටයුතු කරනවා. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා, පොලිස් ප්‍රතිතුමා ඉන්නවා, ඔවුන්ගේ නියෝජිතයෝ ඉන්නවා. I am just finishing up. මේ 19.90 පටන් ගත්ත දවසේ ඉඳලා, ඒක හිතපු දවසේ ඉඳලා මාත් එක්ක 100% සම්බන්ධ වෙච්ච දුමින්ද රත්නායක කියන මහතා සභාපති හැටියට දිවාරය වැඩ
කරනවා.
finishing. විජය මල්ලසේකර මහාචාර්ය අසිත දසිල්වා සංඝ සල්ගාදු මහත්මිනිය ඉන්නවා. කිසි දවසක පඩියක් කරන්නේ නැහැ, කිසිම දීවනාවක් කරන්නේ නැහැ, පෙට්‍රල් 7-5ක් කරන්නේ නැහැ, වාහනයක් නැහැ, කිසිම විදියකට ගෙවීමක් කරලා නැහැ. ඉතින් ස්වේච්ඡාවෙන් කරන වැඩේ මං හිතන්නේ සම්මත කරන නිසා තමයි මේ ජනාධිපතිතුමා මොවුන්ගේ සේවාව මං හිතන්නේ හොඳයි කියලා ගෞරව කරන නිසා තමයි මේ කට්‍ය දිගටම තියාගෙන ඉන්නේ. මේකත් සමග දේශපාලනය කරන්න එපා. හරි, මේක සමග දේශපාලනය කරන්න එපා. අමාරුවෙන් ගොඩනැගපු සේවාව කඩලා බිඳලා දාන්න එපා. ඒ නිසා සේවකයන්ට අයිතිවාසිකම් තියෙනවා. ඔවුන්ට හැකියාව just 30 seconds. ඔවුන්ට හැකියාව තියෙනවා වෘත්තීය සමිති පිහිටුවන්න. ඒකට මේ තුන් දෙනා කරන මාධ්‍ය සාකච්ඡාව නෙවෙයි. ඔවුන් සමග බහුතරයක් අති බහුතරයක් සේවකයෝ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීම් අවශ්‍ය විදියට ඉෂ්ට කරලා දෙන්න ඒ සේවක අයිතිවාසිකම් රැක ගනිමින් ගරු ඇමතිතුමනි ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගයක් අපි ලෙන්න සූදානම් කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you.